හොඳයි පින්වත්නි, මේ පින්වතුන්ට යම් කෙසේ විමසන්න කාරණාවක් තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
ශාන්ති මෑණියන් අපස විමක් කර තිබෙනවා ඔබගේ පැණි ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමී වහන්සේ, පානමකෝ වහන්සේ නමස්කාර කරනවා.
හොඳයි
ස්වාමී වහන්සේ. ලෞකික දස අකුසල් නිමිති කරනකොට විතක්ක විචාර වැඩෙනවා. ලෝකෝත්තර දස කුසල් වැඩීමේදී මෙනෙහි කිරීමේදී විතක්ක විචාර වැඩෙනවා. නමුත් මේ වැඩිමින් තුන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසමයි ලෝකෝත්තර සිත. මේ අවස්ථාවේදී අපි විතක්ක විචාර සමාධියට පත් වුණාම, ඒ කියන්නේ අභිනා සමාධිය බලවත් වුණාම ස්වාමීන් වහන්සේ, ප්‍රීති සුඛයි නැත්නම් බලවත් වුණා කුසල විතක්ක කුසල විචාරයක් බලවත් වෙලා මේවන් යටපත් වෙලා දෙවනි ඥානයට පත් වෙලා නිගේක නිච්චිත විරාග නිච්චිත සිතක් ඇති වුණාම ඒකද ස්වාමීන් වහන්සේ උපදි විවේකේ කියන්නේ. ඒක එක පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. අනික නික්කම්ම ව්‍යාපාද අව්‍යාපා අභිහිංසා ව්‍යාපාද අව්‍යාපාද මේ විකාර කියන්නේ ටිකට ටිකටම වැඩි වැඩියෙන් පංච උපාදානස්කන්ධෝ වලින් පිට නියංච දුක අනාත්ම වලින් කොට ඉදර්ශනා කරන විට රාග නිරෝධ කරන්නේ චිත්ත සමාධිය නිසා යම් අවස්ථාවකදී රාග විරාග චේතු විමුක්ති පත්වෙන්න පුළුවන්ද? එතකොට විඥානී තවදුරටත් ඒ සිතේ සිටින බැරි වෙන අවස්ථාවක් ඇති වෙනවා. එතකොට විඥානී නිරෝධ වුණාම සංකාර නිරෝධ වෙනවා. සංකාර නිරෝධ වුණාම අවිජ්ජා නිරෝධ වෙනවාද? ස්වාමීන් වහන්සේ මාර්ගයේදී
පැටලිච්ච තැන් තීවේකුත් තියෙනවා. අපි ටික ටික සාකච්ඡා කරගෙන යමු. දැන් සංකල්ප ගැන, සම්මා සංකප්ප ගැන ප්‍රකාශ කරද්දී අපිට කතා කරන්න පුළුවන් මිච්ඡා සංකප්ප, එහෙම නැත්නම් විහිංසා සංකප්ප, ව්‍යාපාද සංකප්ප, කාම සංකප්ප ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම සම්මා සංකප්ප ගැන කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන් අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප ගැන. ඒ නිසා මම ඒ කොටස ඉදිරියට තියනවා, දැන් උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ වගේමයි මෙනියු ටිකක්, ඒ කියන්නේ සුතමේ ඥානයේ තියෙන හැබැයි තාම ටිකක් පැටලිච්ච ගතියක් තියෙන්නේ. මම කැමති පොඩ්ඩක් පරණ දේශනා ටිකක් අහලා ඒ පොඩ්ඩක් තමන්ගේ ඒ සුතමේ ඥානය ටිකක් පිරිසුදු කරගත්තා නම්, මොකද අපි දේවල් අහලා ඒවා ටිකක් පැටලිල සහගත මට්ටමකටපත් වුණොත් අපේ හිතේ ඒවා නිකන් හොල්මන් කරන ගතියක්, ඒවැයින් තව තව පැටලෙන ගතියක් තමයි සිද්ධ වෙන්නේ. දැන් අපේ හිතේ එකතකින් මේ සම්මා දිට්ඨියක් වගේ දෙයක් දිනු වෙනකොට ඒ වැරදි ආකල්ප දුර වෙලා, වැරදි හඳුනා ගැනීම අයින් වෙලා හිත ටික ටික විවේක වෙන ගතියකට තමයි බුදුරජාණන් වහන්සේ යොමු කරලා තියෙන්නේ. කිසිම ග්‍රහණයක් ඒ බඳු හිතක තියෙන්න බෑ. කිසිම උපාදානයක් එහෙමනම් ඒ සම්මාදිට්ඨියක් පවතිනකොට තියෙන්න බෑ. ඉතින් එහෙමනම් ඒ බඳු වේ සම්මාදිට්ඨියක්, නිවර්ති සම්මාදිට්ඨියක් තියෙනකොට එහෙමනම් කෙනෙක්ගේ හිතේ උපාදාන ශේවීමක්, උපාදාන දුරවීමක්, ඒ වගේම දුක දුරවීමක්, අර කියපු පටිච්ච සමුප්පාදයේ ඒ අංග ශේවියාමක්, වැයවියාමක් තමයි සිද්ධ වෙන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට සාකච්ඡා කරන්න. දැන් ඒ කොටසට තමයි මම ආවේ නැහැ. දැන් මේ පටිච්ච සමුප්පාදය ගැන කියවෙන දේශනාවන් වලට තෙතෙන්දී පටිච්ච සමුප්පාදය කියන එක හඳුනා ගැනීමත්, ඔය අවිජ්ජා සංඛාර ඔය කරුණු හඳුනා ගැනීමත් සම්මාදිට්ඨියේම කොටසක්, ලෝකෝත්තර සම්මාදිට්ඨියේ කොටසක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි ඒකත් එම සතියේට කල් දාන්න මම හිතනවා. ඒ නිසා මෑණියන්ගේ ප්‍රශ්නෙට ඍජුව පිළිතුරක් දෙන්න අමාරුයි. පිළිතුරේ ප්‍රශ්නෙත් යම් යම් ගැටලු සහගත තැන් තියෙනවා, පැටලිත්ව ස්වභාවයන් තියෙනවා. මම හිතනවා මේ පැටලි සහගත ස්වභාවය මේ දේශනාමාලාව දිගට ඇහුම්කන් දෙනකොට දුර වෙලා යාවි කියලා. උපදිවේගය කියලා කියනවා මේ ගැඹුරින් කියනවා නම් කෙලෙස්තුන්ගෙන් තොරව වාසය කිරීමක්. ඒ වගේමයි අපි අර අල්ලගත්ත විවිධ උපදි තියෙනවා. දැන් උපදි කියන එක විවිධ يعني අර්ථ කීපයක් එනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපේ වත් පොහසත්කම්, අපේ දැනුගත්කම්, අපේ හැකියාවන් මේ සියල්ලම හරහා තමයි අපි කෙනෙක් පුජ්‍යලෙක් වෙලා ඉන්නේ. ඉතින් මේවා ඔක්කොම උපදි බවට පත් වෙනවා. ඒ වගේමයි අපි සතු කර්ම ශක්තියින් මේවත් ඉතින් උපදි බවට පත් වෙනවා. ඊළඟ අපි කරන උපාදාන සියල්ලත් උපදීන් බවට පත් වෙනවා. මේ සියල්ලම එහෙමනම් අපි අතහැර දැමීමක් කරන්න සිද්ධ වෙනවා. උපදී පටිනිස්සග්ගයක් කරන්න සිද්ධ වෙනවා. උපදීන් අතහැර දැමීමක්. ඒ බඳු උපදීන් අතහැර දැමීමක් සිදු වුණොත් අන්න එතන උපදි විවේකයක් තියෙනවා. දැන් අන්න හිතේ උපදීන් අතහැරලා දාලා එකක්වත් අල්ලගෙන නැහැ. උපදී පටිනිස්සග්ගයක් සිද්ධ වෙලා තියෙනවා. එතකට අන්න කියනවා උපදි විවේකයක් කියලා. ඉතින් වෙනත් වචන වලින් මේ කියන්නේ නිවන ගැන. සබ්බූපදී පටිනිස්සග්ගෝ කියලා කියන්නේ නිවනට. සියලුම උපදීන් අතහැර දැමීම. ඒ නිසා ඒ මාර්ගයක යනකොට ඒ ටික ටික තමයි මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. එකපාරටම තමන්ව නිෂේධනය කිරීමක් මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ නැහැ. කමන් ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් වඩනවා. එතකොට හිතේ යම් කෙසේ සැහැල්ලු වීමක්, හිතේ යම් කිසි පිරිසුදු වීමක්, විසුද්ධියක් ක්‍රමානුකූලව සිද්ධ වෙනකොට තවමත් කොහෙද මගේ හිත ඇලිලා තියෙන්නේ, තවමත් කොහෙද මගේ හිත හිර වෙලා තියෙන්නේ කියලා විමසා බලද්දි තමයි එතකොට මේ උපදීන් ගැන කෙනෙකුට තේරෙන්න පටන් ගන්න. ඉතින් එතකොට අන්නේ උපදීනොත් අතහැර දැමීමක් බුදුරජාන් වහන්සේ උපදි පටිනිස්සග්ගයකින්, ඒ උපදි විවේකයකින් පෙන්නලා දීලා තියෙනවා.
සමාධි
තිසන්තින් අවසන් වෙනකොට මේකත් ප්‍රත්‍යම් මං හිතනවා. ඔව් ඔව් අපි බලමු එහෙම.
හොඳයි. එහෙමයි
සල්ලි. මොකද මේ වගේ අතට ගස්සලා. හොඳයි.
හොඳයි
ෆෙරල් සල්ලි. ඊළඟ පැනේ කාලින්ද ඉදිරිපත් කරන්න පුළුවන්. අවසන් ස්වානහන්ස දේශනාවේ ස්වානහන්ස වැඩිම කතා කළේ මොකොත්තර සමාධිය ගැන. ස්වානහන්ස එතකොට මේ මාර්ගඵලයට සමාධිත්තේ වෙනසක් තියෙනවා ස්වාමීනාස. ඒ කියන්නේ අපිට හිතා ගන්න පුළුවන්ද පූර්ණත්වයටපත් වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ රහත්භාවයේදී කියලා?
එහෙම කියන්න පුළුවන් සූත්‍ර දේශනාවලට අනුව. මම ඒ ගැනත් ඇත්තටම ඉදිරියේදී කතා කරන්නම්. ඔය මහා චත්තාරීසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ කියන්නේ සේක පුජ්‍යලේකට අංග 8ක සම්මාදිට්ඨි නැත්නම් අංග 8ක ආරෂ්ඨායක මාර්ගයකුත් අසේක මට්ටමටපත් වුණාම නැත්නම් ඒ රහත් මට්ටමටපත් වුණාම අංග 10ක මාර්ගයකුත් බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒ අනුව අපිට තේරෙනවා ප්‍රතිපදාවේ යම්කිසි වර්ධනයක් සම්මාදිට්ඨියේ තව තව පිරිසුදු වීමක් එතකොට ඒ මට්ටම් වලදී සිද්ධ වෙන ගතියක් ඒ සූත්‍ර දේශනාව අනුව හිතා ගන්න පුළුවන්.
විපල්ලාස
නැති වෙන්න ඕනේ. විපල්ලාස දුර වෙන්න ඕනේ. හොඳයි.
තමයි සද්දා විපල්ලාස අතරම සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ කියලා අදහස මට තියෙන නිසා ඔබට අර එක උදාහරණයක් ගත්ත ස්වර්ණස අර විසාකා මහපොසිකාව අර එක සැරයක් දුක්ුණා. ඒ වගේම ආනන්ද හඳුරුවෝ සරි මහ රහතන් වහන්සේ පින්වන් පැවිදිත් දරක් දුක්ුණා. ඒ කියන්නේ සමාධිය තිබුණත් අර විපල්ලාස වල ප්‍රොබ්ලම් මේ ප්‍රශ්නයක් වෙන්නේ නැති නේද ස්වර්ණහත්.
ඒක තමයි. දැන් එක එක මට්ටම් වලින් තමයි ඉතින් තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච මට්ටමකදී සියල්ල සම්පූර්ණ වීමක් වෙලා නැහැ කියලා තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ නේද? දහමට අනුව හිතා ගන්න වෙන්නේ මේ විදිහට තමයි. ඔව්.
අර දුක් වෙන අවස්ථාවක් සිදු වෙන්නේ නැහැ මොකද අර අපි ඇත්තටම සම්පූර්ණශී වගේ අර බාධාන ස්කන්ධවල අනිත්‍ය සම්පූර්ණව දැකන නිසා ඒකයි මගේ විශ්වාසය.
ඔව් ඔව් ඒක හරි. ඒ කියන්නේ තාම කියන්නේ දැන් සාමාන්‍ය පෘථග්ජන මට්ටමේදී ඒවා කෙලින්ම උපාදාන වෙලා ඒවට අහු වෙලා ඒවැ පැටලිලා ඉන්න ගතියක් තියෙන්නේ. හැබැයි ටික ටික ඒවා අඩු වෙගෙන යන ගතියක් කෙනෙක් විපස්සනාවක් වඩනකොට සතිපට්ඨානයක් දියුණු කරනකොට අත්දකින්න පුළුවන්. ඒක යම් කිසි මොහුකුරා යාමකදී අපිට මොන්න මාර්ගඵල ප්‍රතිවේදයක් වෙන්න පුළුවන්. නමුත් එතනිනුත් මුල් මට්ටමකදී සර්ව සම්පූර්ණ වීමක් සිද්ධ නොවන නිසා අර වගේ తాවකාලිකව අහු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් බුදු කෙනෙක් අර වගේ පාර පෙන්න දුන්නාම නැවතත් මතක් කරලා දුන්නාම ඉක්මනටම ඉතින් නිවැරදි පැත්තට යොමු වෙන්නත් පුළුවන්. ඒ නිසා විසාකා මහෝපාසිකාව අර වගේ අඬනකොට ඉතින් බුදුරජාන් වහන්සේ උපමාවක් එහෙම දීලා ඒ එයාගේ තිබිච්ච අනවබෝධය අයින් කළා. එතකොට තියා ඉක්මනටම නැවතත් කාරණේ වටහා ගත්තා. නේද?
හොඳයි. අපසරයි සනන්ස බාහස පොම්පි.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟ පැණය තුල්‍යත් ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
එහෙනම්ද?
ඔව් එහෙනම්.
ස්වාමීන් වහන්සේ දැන් මේ නිත්‍ය දුක්ඛ ගැන කතා කරනකොට තියෙන නියත නිත්‍ය දුක්ඛ කියන්නේ අපාගත මත තියෙන ගැටුව. නියත නිත්‍ය දුක්ඛ කියන්නේ අපාගත වෙන නිත්‍යක්නේ. දැන් අපි දිනදා ජීවත් වෙනකොට දැන් අගනේ විස්තර කරන දේ අනුව සාමාන්‍යයෙන් හැමතිස්සෙම මිත්‍යාවේ ඉන්නවා සාමාන්‍ය ලෞකික මට්ටමේ ඉන්නකොට. නමුත් නියත මිත්‍යා දිට්ඨිය කියන්නේ ඊට වඩා බරපතල ඊට වඩා අපාගත වෙන දෙයක් නේද සාමාන්‍ය?
ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් ඒක නියත මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න බැරි මට්ටමක මිත්‍යා දෘෂ්ටියක්. එයාගේ ඒක හිතේ කොම තදින් කාවැදලා තිනවා අනිත් කියන කෙනෙක් අනිත් වෙනත් කියන කෙනෙක් වෙනත් කෙනෙක් කියන දෙයක් අහන්න පෙළඹෙන්නේ නැහැ. එහෙම උත්සාහයක් නැහැ. තමන් ගත්ත මතේම දැඩි වශයෙන් දෘෂ්ටිගත වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් නිත මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් පෙන්නනවා. ඉතින් එතකොට බුදු කෙනෙකුටවත් උදව් කරන්න බෑ කියලා කියනවා.
එතකොට සාමීන් වහන්සේ දැන් අර දැන් යමෙක් සමහර අය ඔය සහනට දාන තෙල් වලට සමහර වෙලාවට එක එක දේවල් කරලා ලෙඩ හොඳ වෙන්න කියන ඒවත් තෙල් දෙනවා. පහන් වලට දාන්න නොයෙකුත් දේවල් එක සුර පණ දෙනවා. දැන් ඒ වගේ දේවල් කරන කෙනෙක්ට ඒක කොයි මට්ටමේ අපසරයක්ද? ඒක අපසරයක්ද? ඒක නැත්තම් අපිට ඒක කරන්නේ ස්වාමීන් වහන්සේලම තමයි
මේ ඉතින් උතරලා මම නම් දකින්නේ එතන මේ කවුරු කරත් ඉතින් උතර බෙහෙත් කිරීමක් මේ තියෙන දැන් අපි dostර කෙනෙක් ගාවට යනවා. ඉතින් එයාත් ඉතින් කඩෙන් ගත්ත බෙහෙතක් හරි එයා හදපු බෙහෙතක් හරි එයාම කොළ ආහාර මේ එකතු කළා හින්දපු තෙලක් හරි ඉතින් එයා දෙනවා ඉතින්. ඉතින් අපි ගෙනල්ලා ඉතින් මේ බෙහෙත වළඳනවා බෙහෙත පාවිච්චි කරනවා ඉතින් ලෙඩෙත් සුව වෙනවා. ඉතින් නිසා ඔය සුර වෙන්න පුළුවන්
මිත්‍යා
දිට්ඨියක් එතන තියෙනවා. එහෙම එකක් ඉතින් කියනට වඩා ඉතින් ලෝකේ විවිධ ක්‍රම පාවිච්චි කරනවා ලෙඩ සුව කරන්න. ඉතින් ඒකත් ඉතින් තවත් ක්‍රමයක් නේද? ඉතින් ඔතන ඔය තරම්ම විශේෂයෙන් මිත්‍යා දෘෂ්ටි වලට යනවට වඩා ඉතින් ඔක අපි හාමුදුරු කෙනෙක් කරනවා කියන එක පැත්තකට දැම්මොත් සාමාන්‍ය කෙනෙක් එයා හඳුනා ගන්නවා විවිධ ක්‍රම මෙන්න මේ දේවල් කරාම ඉතින් මේ ලෙඩ සුව කරගන්න පුළුවන්. මේ සහනයක් ලබා ගන්න පුළුවන් කියලා එයා මොනවා හරි දේවල් හඳුනා ගන්න. ඊට පස්සේ එයා ඒක ව්‍යාපාරයක් කරගන්නවා. ඉතින් කට්ටිය යනවා. දීලා ඉතින් එයාගෙන් බෙහෙත් ගන්නවා. ඉතින් එතන තියෙන ඉතින් අර සාමාන්‍ය ලෞකික විද්‍යාවක් තියෙන්නේ. ඉතින් ඒවා ඉතින් මේ මිත්‍යා දෘෂ්ටි වශයෙන්ම කියන්න බෑ. ඒවා ඉතින් විවිධාකාර ලෞකික ඥාන කියලා කියන්න පුළුවන්. ඉතින් අද ඉතින් ලෝකේ තියෙනවානේ භෞතික විද්‍යාව තියෙනවා, රසායන විද්‍යාව තියෙනවා. ඒක එක විද්‍යාවන් තියෙනවා. ඉතින් ඒව නිවැරදි විද්‍යාවන් කියලා හඳුන්වන්න බෑ ඉතින්. කෙසේ නමුත් ඒවා ඉතින් අර බරපතලන්දමේ මිත්‍යා දෘෂ්ටි වශයෙන්ම ඉතින් සලකන්න අමාරුයි. මොකද බරපතලන්දමේ මිත්‍යා දෘෂ්ටි වශයෙන් සලකන්නේ කෙලින්ම කෙනෙක් කර්මයේ කර්මඵලය අදහන්නේ නැහැ. මේ ලෝකයේ කිසිම මේ ක්‍රියාවක් කරා කියලා ඒක විපාකයක් ලැබෙන්නේ නැහැ. හරි මේ අන්න ඒ වගේ බොහොම බරපතලම මට්ටමේ තත්ත්වයක් තමයි මිත්‍යා දෘෂ්ටි වශයෙන් ගැනීම.
සම්බන්ධව අර කීප දෙනෙක් ඇහුවා අර මේ මතුරු මරණ එකක් සම්බන්ධයෙන්. ඒක සමාන ප්‍රශ්නයක්. දැන් ගෙදරක අපි කුංගි ඉන්නවා. එතකොට අපි දැන් ඒක අතුගාල දාලා මොක් කරනකොට නමුත් ඒ මොක් එක යන වේගෙට ගොඩක් වෙලාවට කෝබි අහු වෙනවා. ඒ කියන්නේ හිතන කෝබිය මරණ අදහස් චේතනාව නැති වුණා. නමුත් කෝබිය පේනවා මොක් එක යනකොට මේ මොක් එක යනවා කෝබිය ගෑඟ උඩින්. ඒ වගේ සෑහෙන කෝබි මැරෙනවා මොක් කරන්න කියන. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒක චේතනාව නැතුණා. දැන් මන් දකින්නවනේ මේක කෝබිය හිටියා. නමුත් මට ගලව ගන්න ඉස්සෙල්ලා මගේ අතින් ඒක ගිහින් ඉවරයි. ඒක කොයි වගේ ඒකත් එතකොට අර පාණාතිපාතයකට
නෑ, ඉතින් පාණාතිපාතයකට යන්න විදිහක් නැහැ චේතනාව නැති නිසා. දැන් චේතනාපූර්වක කරන්න නැති නිසා එතන ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් Tamanට දැනෙනවා නම්, Tamanට තේරෙනවා නම් මෙතන මම මීට වඩා ටිකක් සානුකම්පික වෙන්න පුළුවන් කියලා Tamanට හැකියාව තියෙනවා නම්, ඉතින් එක පාටම මොප් කරන්න නැතුව පොඩ්ඩක් ආයෙත් මේ කොස්සකින් අයින් කරලා දාලා ඊට පස්සේ ඉතින් මොප් කරන්න පුළුවන්. ඒ වගේ ඉතින් අපි තුල ටිකක් අර සානුකම්පික ගතිය වැඩි වෙනකොට ඔය ගැන ඉතින් සැලකිලිමත් වීමේ වැරද්දක් නැහැ. ඉතින් ඒක ඇත්තටම මේ හිරියොතප් කියලා කියන්න පුළුවන්. අකුසලයක් කරන්න තියෙන බය, ඒක කරන්න තියෙන ලැජ්ජාව කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ අනුව තමයි අපි ටික ටික අපේ ජීවිත තව ටික නිකන් එක පැත්තකින් සංවේදී වෙන්නේ. ඉතින් ඒවැය ඉතින් එක්තරාන්දමකින් අපි මට්ටම් තියාගන්න සිද්ධ වෙනවා. අපිට සම්පූර්ණයෙන් අන්තගාමී වෙන්නත් බෑ. ඉතින් ඒකයි දැන් බුදුහාමුදුරුවෝ දැන් අර ජෛන මහාවීරගේ වගේ මට්ටමකට ගිහිල්ලා නැහැ. දැන් නිගණ්ඨනාත පුත්ත එයා එහෙමනම් ඇත්තටම මේ බොහොම අන්තගාමී අවිහිංසාවාදයකට ගිහිල්ලා තිබුණා. වතුර බොන්නේ ඔක්කොම පෙරලා, එහෙම නැත්නම් ඒවා ඔක්කොම බලනවා, අතුගගා තමයි පාර යන්නේ. ඉතින් ඔන්න වගේ අනිත් එක මේ හුස්ම ගන්නකොට මේ එකක් දාලා තේනවා. ඉතින් ওই වගේ ප්‍රශ්නයක් තිබුණා. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ අර අපේ එදා කතා කළා වගේ ඒවා එක්තරාන්දමක ප්‍රායෝගික මට්ටමකින් නතර කරලා තියෙනවා. මොකද මේකදී අපිට සර්ව සම්පූර්ණම වෙන්න බෑ. හැබැයි ඉතින් චේතනාපූර්වකව ප්‍රාණඝාතයක් සිද්ධ නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ.
එහෙමයි
ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ මගේ මට තියෙන්නේ මේ පර්යන්කය සම්බන්ධයෙන් ගැටලුවක්. ස්වාමීන් වහන්සේ එදිම මේ පර්යන්කයේ ඉන්නකොට මේ එහෙම පැය ගාලක් එහෙම කමක් නැද්ද මේ හිතා තිබේ. දැන් පැය දෙකයි කාලක් විතර, දැන් මට ඊටත් වඩා එහෙම දිගට ඉන්න පුළුවන් කියලා මට හිතෙනවා.
ඔව්, පර්යන්කයේ ඉඳගෙන මොකක්ද කරන්න කියලා කියන්න අවශ්‍යයි.
අර විදුරු තම ආනාපාන සතියෙත් ඉන්නවා ස්වාමීන් වහන්සේ. අර මේ ඊළඟට කයතත් හිත ගිහිල්ලා අර හුස්ම රැල්ලට වේදනාවලට එහෙමත් යනවා. ඊළඟට දැන් ඔය මේ ඉස්සර වගේ නෙමෙයි, මේ හුඟක් සිහියෙන් වගේ මට ඉබේම තමයි හැම වැඩක්ම වගේ ඉබේමත් කෙරෙනවා.
හරි.
එහෙම ප්‍රතියකුත් මම දකින්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ දිගටම ඉන්නේ එහෙම ඉන්න පුළුවන් ඇතිද? ඒක ගැටලුවක් නැද්ද
මුලියට? ඔව්, එහෙන ගැටලුවක් නැහැ. හැබැයි අපි අවධානයෙන් ඉන්න ඕනේ අපේ හිත ගැන. හිත මේ වෙලාවේදී මොකද්ද කරන්නේ? කලින් හිතේ තත්ත්වයට වඩා හිතේ ආතතියක් ගොඩ නැගෙනවද? එහෙම නැත්නම් හිත සැහැල්ලු වෙනවද? කලින් දැනගත්තට වඩා අරමුණ ගැන යම්කිසි තොරතුරු ටිකක් දැනෙනවද? එහෙම නැත්නම් අරමුණ නොපෙනී යනවද? නැත්නම් හිත නින්දට වැටෙනවද? ඔන්න වගේ දේවල් අපි විමසා බැලීම වැදගත් වෙනවා. නැතුව අර දිගට වාඩිලා හිටියා කියන එකෙන්ම සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ.
හිත හුඟා යන්නේ හුස්ම රැල්ලට තමයි. මේ එහෙම චුට්ටක් එහෙම නොතයි ඒකටත් යනවා, හයටත් යනවා. නිකන් හරි නිෂ්කලංක බවක් තමයි හැමලේම දැන් පවතින.
හොඳයි, එතකොට සක්මනේදී එහෙම මොකද වෙන්නේ?
මොකද ස්වාමීන් වහන්සේ,
සක්මනේදී එහෙම මොකද වෙන්නේ?
මම හැමදාම පැයක් මේ සක්මන් කරනවා. ඒකත් බොහොම එකට වගේ යන ගතිය තමයි තියෙන්නේ.
එතකොට මීට කලින් සක්මනේදී ඔය දැනෙන විවිධ දේවල් හොඳින් අත්දැක්කද?
හිතේ එක අරමුණකට එන එකද ස්වාමීන්
වහන්සේ? නෑ නෑ, ඊටත් වඩා දැන් අපිටම සක්මනේදී අපේ පාදයක් ගානේ දැනෙන දේවල් හොඳින් විමසමින් යෑම අවශ්‍ය වෙනවානේ අපේ භවනා කරද්දි ඒ ඒ දේවල් හොඳින් අත්දැක්කද?
ඔව්, يعني මට හොඳට දැනෙනවා ඒක.
නෑ මං අහන්නේ දැන් නෙමෙයි. දැන් නෙමෙයි. මීට කලින් දැන් කොච්චර කාලයක් වෙනවද භවනා කරන්න පටන් ගන්න?
සක්මන් භාවනාව නම් මම 2019 ඔලේ ආරම්භ මාසේ සක්මන් භාවනාව කරේ එතනින්.
ඉස්සර
2009 විතර ඉඳලා තමයි ඔය ආනාපාන සතිය භාවනාව නම් කරන්න පටන් ගත්තේ. ඉතින් කැඩෙනවා කාලෙකට දැන් තමයි ටිකකට මෙහෙම කරන්නේ.
කරන්නේ. එතකොට දැන් සක්මනක් දැන් දිගට කරද්දී දැන් මුල් කාලෙදී මං අහුවොත් මුල් කාලෙදී හොඳට තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති මේවා හොඳට වැටහුණාද? හරි. ඊට පස්සේ මොකද වුනේ?
ඊට පස්සේ අර හිත අර මාබර නිකන් වැටෙනවා වගේ කියන්නේ කාලයක්.
මේ
පරි මම ස්වප්නාන්තයෙන් මේ ප්‍රශ්න අහන්නත් පටන් ගත්තේ.
මේකට
ඇවිල්ලා ඊට පස්සේ දැන් මේ ඔක්කොම නිකන් අර චිත්ත ඒකාග්‍රතාවයක් වගේ තමයි දැන්
තියෙන්නේ.
හිතයි මේ සක්මනයි ඔක්කොම
එකට. හරි හරි. ඒක වැරද්දක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ඕකට සාමාන්‍යයෙන් අය ලොකුසානාස හේම කියන්නේ යන් gediy pitin ඇවිදිනවා කියලා. මේ කියන්නේ නිකන් දැන් ඔක්කොම නිකන් එක සමූහයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි එකකවත් හිත බරපතල විදිහට බැහැගෙන නැහැ කියන එක තමයි තේරෙනවද?
ඔව්.
ඔව්. දැන් හිත තියෙන නිකන් සැහැල්ලුවෙන් හැබැයි රූපත් තියෙනවා, සද්දත් ඇහෙනවා, ගඳ සුවඳක් දැනෙනවා, ඕනනම් රසකුත් දැනෙත හැකි, ස්පර්ශයක් දැනෙනවා, ලාවට හිතෙවිලි තියෙනවා. හැබැයි හිත එකක්වත් අල්ලන්නේ නැහැ. අල්ලන්නේ නැහැ. හරි. ඔක දිගට කරගෙන යන්න. යන විදිය හොඳයි. ඒ කියන්නේ ඔය එක්තරා මට්ටමක් අපි අර මුලින් අර විදිහට ඒ සතිය පිහිටවලා පාදේ ස්පර්ශයට අවධානය යොමු කරමින් එතන උවමනාවෙන් බලමින් එතන සතියම පිහිටවමින් යනවා. ඒක එක මට්ටමක්. මේක නැවත නැවත කර කර යනකොට යනකොට මේ අරමුණු වල තියෙන ඒ ස්වභාවය තේරෙන්න හිත පොඩ පොඩ ඒකෙන් අත මිදෙන්න පටන් ගන්නවා. දැන් ඒකත් එයාට උවමනාවක් නැහැ. ඒකත් දැන් අල්ලන්න උවමනාවක් නැහැ. හැබැයි වෙන දෙයක් අල්ලන්න උවමනාවක් නැහැ. දැන් අරකම තමයි අපි කෙරෙව්වේ. එයාට පෙන්වා දුන්නේ අපි තෝරගත්ත අරමුණු පරාසය. හැබැයි ඒක අවබෝධ වීම නිසා දැන් එයාට ඒකත් එපා වෙලා වෙන දේවල් ගැන උවමනාවකුත් නැහැ. දැන් ඉස්සර නම් උනේ මේකක් එපා වෙනකොට වෙන එකක් අල්ලන එකනේ. දැන් එහෙම නෙමෙයි. මේකත් දැන් ටිකක් එපා වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේක අල්ලන්න යන්නෙත් නැහැ. ඒ වගේමයි අලුත් දෙයක් අල්ලන්න යන්නෙත් නැහැ. දැන් මේ ස්පර්ශය අල්ලන්න යන්නෙත් නැහැ. රූපයක් අල්ලන්න යන්නෙත් නැහැ. සද්දයක් අල්ලන්න යන්නෙත් නැහැ. ගඳක් සුවඳක් අල්ලන්න යන්නෙත් නැහැ. රසක් අල්ලන්න යන්නෙත් නැහැ. හිතරෙන සිතුවිල්ලක් අල්ලන්න යන්නෙත් නැහැ. ඒ වෙනුවට නිකන් විවේකයෙන් සක්මන කෙරෙනවා. වාඩි වෙලා ඉන්නකොටත් ඔය විදිහටම නිකන් හිත විවේකයෙන් ඉන්න බවක්ද තියෙන්නේ. ඕක දිගට කරන්න. හරි. ඕක දිගට කරන්න. ඔය தත්ත්වය හොඳයි. ඕක තව දිගට කරගෙන යන්න. එතකොට ඔය ඒ කියන්නේ ඔය தත්ත්වයට හිත ආවහම හිත ලව්වා බලෙන් මොකක්වත් කරන්න යන්න එපා. එතෙන්දී අපි දැන් ඉස්සරනම් හිත ලව්වා බලෙන්ම මේ අරමුණ විමසමින් අරමුණේ ඇති වෙන නැති වෙන දේවල් බලන්න හරමේ අපි මෙයාව පොඩ්ඩක් උනන්දු කරෙවුවානේ. දැන් එහෙම කරන්න යන්න එපා. දැන් ඒ වෙනුවට දැන් හිතර ටිකක් විවේක වෙන්න ඉඩ දෙන්න. හිතර ටිකක් සංසුන්ව ඉන්න ඉඩ දෙන්න. මොකක්වත් නොකර ඉන්න දැන් එයාට කියලා දෙන්නයි තියෙන්නේ.
ඊළඟට සරණාසාර මේ දෙයක් ඉස්සලා තියෙනවා මේ දැන් මම කවදාවත් මේ මදිනුව මරන්නේ නැහැ. එහෙම දැන් නිර්මාංශන උදා ඉඳන් පස්සේ කාලෙ තුනක් සරණාස මට දැන් අර සින්ක් එකේ අර කෝවියෙ ඉන්නකොට එහෙම මේ දැන් අනිවාර්යෙන්ම දැන් ඉන්නම නම් මම අයින් වෙලා ඒක ගියාම තමයි
කරනවද?
නෑ ස්වාමීන් පොඩි පොඩි වෙලාවක් ඉස්සෙක මෛත්‍රී භාවනාවක් නම් මගින්
කෙරෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් කොහොමත් ඉතින් අපේ ටික ටික දහමක යෙදෙනකොට අපිට හැකියාවක් තියනවා නම් සපෙක්ක වුණත් මරණයෙන් මුදව ගන්න. ඉතින් ඒකේ කිසි වැරද්දක් නැහැ ඉතින්. ඒ නිසා පොඩ්ඩක් ඉතින් ඒ ගැන අර කලින් ප්‍රශ්නෙකට කිව්වා වගේ ඒ සම්බන්ධයෙන් සානුකම්පික වීමේ කිසිම වැරද්දක් නැහැ. ඉතින් උන්ටත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා. අපි ඉතින් කලබල වෙලා අපේ වැඩේ ගැන විතරක් හිතලා උන්ව නොසලකා හැරීම වෙනුවට උන් පොඩ්ඩක් ඉතින් යනකම් ඉඳලා ඉතින් අපේ වැඩේ ඊට පස්සේ අපි කරගන්න. ඉතින් ඒකේ කිසි වැරද්දක් නැහැ ඉතින්. ඒක හැබැයි අර සීමාව තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. මෙතෙන්දී මම කොච්චර සීමාවක් දක්වා මේක කරගෙන යනවද? මම මේ හරහා පීඩාවකට පත් වෙනවද කියලා. එහෙනම් අපි මෙතෙන්දී එක්තරාන්දමකින් සමබර කිරීමක් අවශ්‍යයි. අපි අනුන් ගැන හිතලා අනුන්ගේ යහපත බලලා අපි අපේ යහපත නොසලකා හරිනවද? එහෙම නැත්නම් අපි අනුන්ගේ තමුන්ගේ දෙගොල්ලන්ගේම යහපත සලකනවද කියන එක අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙ යුතුයි. තමන්ව සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා අනුන්ගේ යහපත විතරක් සලකන්න ඒක සුදුසුත් නැහැ. තමන්ගේ යහපත විතරක් සලකලා අනුන්ව සම්පූර්ණයෙන් නොසලකා හැරලා ඒ අය පීඩාවට පත් කරනවා කියන එක ඒකත් සුදුසු නැහැ. එහෙනම් මේ දෙකේ සමබරතාවයකට අපිට යන්න වෙනවා. අනුන් ගැන සලකන්න අවශ්‍යයි, තමන් ගැන සලකන්න අවශ්‍යයි.
ගැන කතා කරන කොටයි සම්මා දිට්ඨිය ගැන කතා කරන කොටයි මට මෙහෙම වැටහෙනවා. දැන් අපි බොහෝ දෙනෙක් අපි බෞද්ධ කියාගෙන පොයට සිල් සමාදන් වෙලා මේ ප්‍රතිපදාවේ ගියාට හරියට දැන් අපිට යෝනිසෝ මනසිකාරය පවත්වන තත්ත්වයට දියුණු වෙන්නේ නැත්නම් එතෙක් අපි මිත්‍යාදිට්ඨිය තමයි ඉන්නේ කියන එක ගැන එහෙම අදහසක් මත තේරෙනවා. එතකොට අද මේ දේශනාවට අනුව
ඒක තමයි ඇත්තටම මේ අපි මිත්‍යා අපි හුඟක් කියා ගන්න අපි බෞද්ධයි ඉඳලා අපි ඇවිල්ලා සම්මාදිට්ඨිකයි කියලා. නමුත් ඊට වඩා අපි ඒතන ප්‍රායෝගික අර්ථයෙන් ගන්න එක වටිනවා. මොකද බුදුහාඳුරෝ පෙන්වන සම්මාදිට්ඨිය අපේ හිතේ දියුණු කළ යුතු දෙයක්. නිකන් අපි පන්සල් ගිය පමණින් අපි සම්මාදිට්ඨිකයි කියලා කියන්න අමාරුයි. ඒ නිසා අපි තුල කර්මයේ කර්මඵලයේ ඇදහිීමේ වගේ අන්නේ ලෞකික සම්මාදිට්ඨිය නම් ඉතින් තේනවා කියලා කියන්න පුළුවන්. නැහැ කියන්න බෑ. ඒක තියෙනවා. හැබැයි ඔය පෙන්නල ලෝකෝත්තර සම්මාදිට්ඨියක් නම් අපි දිනු කරගන්න උත්සාහන්ත විය යුතුයි. ඒක ප්‍රායෝගිකව අපි දිනු කළ යුතුයි. ඒ නිසා ඒක අපි ගාව දැනටමත් ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා කියලා කියන්න අපිට බැහැ. අපි මේ ප්‍රායෝගිකව ඒ බඳු සම්මාදිට්ඨියක් දිනු කරන්න පිවිසිලා නැත්තම් ඒ සහායම් උත්සාහයක් දරන්නේ නැත්තම් එහෙම කියන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ අතන අර ප්‍රකාශයේම බුදුහාමුදුරුවෝ කියන්නේ අර ආර්ය මාර්ගයක් වඩන තැනැත්තාට ඒ සඳහා පිවිසීමක් කරපු තැනැත්තාගේ එයාගේ හිතේ දැන් දියුණු වෙන ප්‍රඥාව, ඒ දියුණු වෙන ප්‍රඥා ඉන්ද්‍රිය, ඒ දියුණු වෙන ප්‍රඥා බලය, ඒ දියුණු වෙන මේ ධම්මවිචේ සම්බොජ්ජංගය, ඒ දියුණු වෙන සම්මාදිට්ඨි මාර්ගාංගය, මෙන්න මේකටයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒතතොර මෙතන ඒ කරන ප්‍රකාශයෙන්ම හොඳටම පැහැදිලි මේ කතා කරන්නේ දියුණු කරන ප්‍රඥාවක්. මේක මේ නිකන් අපි අහපු ප්‍රඥාවක්ම නෙමෙයි. මේවල දියුණු කරන ප්‍රඥාවක්. එයා මේ මාර්ගයේ යෙදෙනවා. එයා මේ මාර්ගයේ වඩනවා. එයා මේ මාර්ගයට පිවිසලා තියෙනවා. නැත්නම් වතුරට බැහැලා තියෙනවා. වතුරට බැහැලා පීනන කෙනෙක්ගේ හිතේ දියුණු වෙන වගේ දෙයක් තමයි නම් මේ කතා කරන්නේ.
එහෙනම් ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපි හොඳටම දැන් බුදුන් වහන්සේගේ සුතමේ ඥානයේ ඔස්සේ මුත්‍යාදිත්‍ය කියනවා සම්මාදිට්ඨිය නම් ඒකෙම අනිත් පැත්ත අපි දන්නවනේ. දැන් මේවා වේදනා සංඥා සංකාර ඕවා ගොඩනගා ගන්න නැතුව ඉන්න ඕන කියන එක දැන් ඕක අපි හැමදේම දන්නවා. දන්නා වුණාට අපිට ඒ මොහොතේ ඕක කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ දිට්ඨිය වෙනස් කර ගැනීම තමයි සතර සතිපට්ඨානෙ ඔස්සේ අපිට මේ බුදුන් වහන්සේ පෙන්වලා දෙන්නේ කියන එක නේද?
සම්පූර්ණ ඇත්ත. ඒකෙන් දැන් ඒකයි මම මෙච්චර කරුණෝ පෙන්නලා දුන්නේ. දැන් අර වගේ මිත්‍යා දෘෂ්ටියක් ගොඩනගින්න අවකාශය තියෙනවා. එක පැත්තකින් අපි අනිත්‍ය වූ දේවල් නිත්‍ය වශයෙන් ගැනීමෙන්, දුක් වූ දේවල් සැප වශයෙන් ගැනීමෙන්, ඊළඟට අනාත්ම වූ දේවල් ආත්ම වශයෙන් ගැනීම, සුභ වූ දේවල් අසුභ වූ දේවල් සුභ වශයෙන් ගැනීමෙන්. එහෙමනම් අපි එක පැත්තකින් ඒ අපි ගාව තියෙන ඒ මිත්‍යා දෘෂ්ටියකට තියෙන අවකාශය අපි දුරු කරන්න ඕනේ. ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා අර ස්කන්ධයන් අල්ලගත්තාම උපාදාන කරාම ඒකට බැසගත්තාම තමයි මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නේ. රූප උපාදාන ස්කන්ධයක්, වේදනා සංඥා සංඛාර විඥාන මේ කුමක් හෝ ස්කන්ධයන් උපාදාන වෙච්ච මට්ටමක්, එහෙමනම් ඒකට බැසගත්ත මට්ටමක් අත්‍යවශ්‍යයි මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්නේ. ඉතින් එතකොට අපි මේ වඩන විපස්සනාව හරහා, වඩන සතිපට්ඨානය හරහා ඔය සියල්ලේම අනිත් පැත්ත තමයි සිද්ධ වෙන්නේ. එකක්වත් උපාදාන නොකරන මට්ටමක්. රූපයක් උපාදාන කරන්නෙත් නැහැ, වේදනාවක් උපාදාන කරන්නෙත් නැහැ, සංඥාවක් උපාදාන කරන්නෙත් නැහැ, සංස්කාරයක් උපාදාන කරන්නෙත් නැහැ, විඥාන උපාදාන කරන්නෙත් නැහැ. ඒ එකකට බැසගන්නෙත් නැහැ. ඒ වෙනුවට මේවා තියෙන අනිත්‍යතාවයක් තේරුම් ගන්න, මේවා තියෙන දුකක් තේරුම් ගන්න, පිළීමක් තේරුම් ගන්න, අනාත්ම ලක්ෂණයක් තේරුම් ගන්න, අසුභ ස්වභාවයක් තේරුම් ගන්න උත්සාහන්ත වෙනතර පැති කීපයකින් සම්මා දිට්ඨි පැත්තට ලොකු බල ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනවා වෙනුවට හිතේ සම්මා දිට්ඨියක් අන්න පහළ වෙනවා. ඒතර මේ සම්මා දිට්ඨිය ගැනත් අපි තව ටිකක් ඉස්සරහට කතා කරමු. මම ඉවර කරේ නැහැ. කියන අද නිකන් පිවිසීමක් ගත්තේ. තව මේ සම්මාදිට්ඨිය ගැන විශේෂයෙන්ම ඔය කච්චානුගත සූත්‍රයේ එහෙම බොහොම ගැඹුරට හරි පිරිසුදුවට කියලා දෙනවා. ඒක මම අනිත් සතියේ කතා කරන්න තියාගත්තා. ඒත් අපි අද ඇත්තම පෙන්නුම් කළේ බුදුහාඳුරු අර කොහොමද පාර ලස්සනට පෙන්ලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියක් ඇති නොවෙන්න පාරට දාන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න තියෙන හැකියාව වළක්වලා ඔන්න දැන් ටික ටික සම්මාදිට්ඨියක් හිතේ වර්ධනය කරන මට්ටමක් පැහැදිලි කරලා තියෙනවා.
ඒ සිතේ වර්ධනය කරන ස්වභාවයෙන් අපි ඇත්තම සුතමේ ඥානය ඔස්සේ ලබා ගත්තට දැන් අපි ඉතින් සිතලා එහෙම කරන එක ප්‍රායෝගිකද කියන එක තමයි. මොකද ඇත්තම සතිය වැඩිමත් එක්කම නේද ඒක
සිද්ධ වෙන්නේ. ඔව්. ඒක තමයි මං කිව්වේ. දැන් සතිපට්ඨානයක් වඩනකොට දැන් අර මං කිව්ව වගේ සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදේ වය ධම්මානුපස්සීවා කියලා ඒ රූපයක් මුල් කරගෙන, වේදනාවක් මුල් කරගෙන, හිතේම ස්වභාවයක් මුල් කරගෙන, නීවරණ මුල් කරගෙන ඔය විදිහට අපි දැන් කතා කරානේ. ඒ හැම දෙයකදීම ඒ අපේ සිහිය පිහිටවපු යම් ඒ අරමුණ, ඒකේ අනිත්‍ය ස්වභාවය අපි නිරන්තරයෙන් ඔන්න තේරුම් ගන්නවා. සතිය පිහිටෙව්වා. ඊට පස්සේ ඒ අරමුණ හොඳට විමසලා බැලුවා. ඒ විමසා බැලීම හරහා ඔන්න දැන් ප්‍රඥාවක් වැඩෙනවා. ඒකට තේරෙන්නේ මේ අරමුණ නිරන්තරයෙන් ඇති වෙන ස්වභාවයක්. මේ අරමුණ නිරන්තරයෙන්ම නැති වෙන ස්වභාවයක්. ඇතිවෙවි නැතිවෙවි යන ස්වභාවයක් ඔන්න තේරෙන්නේ. ඉතින් ඒ හරහා තමයි ගැඹුරු ප්‍රඥාවක් අවදි වෙන්නේ. ඒ හරහා තමයි හිතේ උපාදාන දුරු වෙන්නේ. නැත්නම් හිත උපාදාන නොකර ඉන්න පටන් ගන්න. ඉතින් එතකොට තමයි අන්න සම්මාදිට්ඨියක් වැඩෙන්නේ. ඉතින් එතකොට ඒ කිසිම දෙයක් උපාදාන නොකරන තත්වයක්, කිසිම දෙයකට ලං නොවෙච්ච තත්වයක්, කිසිම අන්තයකට නොගිය තත්වයක් එහෙමනම් හිතේ වර්ධනය වෙන්නේ අන්න ඒ වගේ ප්‍රතිපදාවක් හරහා. ඒ නිසා අපි ප්‍රායෝගිකව ඒ කරන කටයුත්තේදී මේ බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවා.
එතකොට පාරණා ධර්මදේශනාවේදී දැන් අර එක තැනකදී බුදුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවානේ මේ රූපය අනිත්‍යද කියලා නේද ඇහුවේ.
ඔව්.
එතකොට සංවාසය ඒකට උත්තර දෙන්න නම් එතකොට ස්වාමීන් වහන්සේලා ඒ උත්තර දුන්නා කියන්නේ මේ ප්‍රශ්නේ අසාධාරණයි. ඒ ස්වාමීන් වහන්සේලා ඇත්තටම අනිත්‍ය දැකලාද උත්තර දුන්නේ නැත්නම් ඒක සිතෙන් සිතලා දුන්නේ.
හරි. ඒක හරි. ඒකත් ඇත්තටම දැන් මෙතන මේ සූත්‍රයේදී ඒ ඔය නගව ප්‍රශ්න ඔය ආකාරයෙන් වරණගලා නැහැ. හැබැයි ඇතම් සූත්‍ර තියෙනවා බුදුරජාන් වහන්සේව ප්‍රශ්න කරනවා, මහණෙනි ඔබලා මේ මං කියන දේ අහලාද ඔය අනිත්‍යයි කියලා කියන්නේ? එහෙම නැත්නම් ඔබලම ඕක අත්දකලාද මේ අනිත්‍යයි කියලා කියන්නේ? මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. එතකොට මේ දැන් මේ බඳුජීව මහත්තයා අහන එකනේ මේ අහන්නේ. බුදුහාඳුරුවම කියනවා මේ ඕගොල්ලෝ මේ අනිත්‍යයි කියලා කියන්නේ. මේක නැත්තම් මක්කරි මේ මං දීපු උත්තරේම දෙන්නේ මේ මට තියෙන ගරුත්වයකටද? මගේ බණ අහලද? එහෙම නැත්තම් ඕගොල්ලෝ මේක දැකලාද? තමාගේ වශයෙන් දැකලාද මේ උත්තරේ දෙන්නේ? ඉතින් එතකොට අන්න එතන ඉන්න භික්ෂුන් වහන්සේලා කියනවා, ස්වාමීනි මේ අපි අපේම වශයෙන් දැකලා, අපේම ප්‍රත්‍යක්ෂ ඥානයකනේ අපි මේ උත්තරේ දෙන්නේ කියලා. එතකොට එහෙනම් මේක හුදෙක් සුත්තමේ ඥානයකින්, ශ්‍රද්ධාවකින්, ඇදහිීමකින්ම නෙමෙයි මේ කළා තියෙන්නේ. තොර අනිත්‍ය ස්වභාවය අනිත්‍යයි කියලා තේරුම් අරගෙන තියෙනේ බුදුහාඳුරු කියපු නිසාම නෙමෙයි. ඒ අයම තමන්ගේ පරිශ්‍රණයක් කළා, ආර්ය පරිශ්‍රණයක නියලිලා භාවනාමය ඥානයක් හදාගෙන තමයි මේ උත්තරේ දෙන්න ඕනේ නේද?
හරි, පැහැදිලි සංවාදය. ඊළඟ සංවාදය දැන් මගේ කරගෙන යන භාවනාව සම්බන්ධව, එතකොට මම අර දැන් අනිශ්චිත ස්වභාවය ගැන තවදුරටත් විමසිලිමත් බැලුවා.
ඔව්.
ඒකත් තේරෙන දේ තමයි ඇත්තටම දැන් අපි මේ වෙලදී මට නිකන් හිතෙනවා දැන් අපි සතිය නැතුව නෙමෙයි සතිය තියෙනවා. නමුත් අපි මෙතෙක් කල් පුරුදු කරේ යම් කිසි දෙයක් ඒක මුලින්ම පුරුදු කරේ යම් කිසි දෙයක සතිය පිහිටුවාගෙනනේ.
ඔව්.
මේකේ ඒ ඉන්න පුළුවන් ද ඒකෙන් පිට පණිනවා නම් ඒ කියන්නේ අපේ තුල තව කෙලස් තියෙනවා කියන මට්ටමේනේ.
හරි.
දැන් මේ මට්ටමේදී සිතට ඔහේ සම්පූර්ණ විවේකය දීලා සිත ඉදින් ඔහේ ඉන්නවා.
හරි.
එතකොට නිකන් අපිට يعني සතිය අඩු බවක් තියෙනවා.
හරි.
අනාගතව අතීත කිසිම දෙයකට යන්නේ නැහැ. ඒ මොහොතේ සිත එක එක දේවල් වලට පැන පැන ඉන්නවා.
හරි. හරි නේද මං අද කරපු දේශනාවෙම මහත්යෙන් ප්‍රශ්නයක් අහුවොත් දැන් මේ බුදුහාඳුරෝ කියන විදිහට මේ ස්කන්ධවලට උපාදාන කර ගැනීම හරහානේ මිත්‍යා දෘෂ්ටි පහළ වෙන්නේ.
ඔව්.
දැන් අපි විපස්සනා වඩන්න පටන් ගත්ත කාලෙදී එක්තරා අන්දමකින් මේ බලෙන්න මේ අපි තෝරගත්ත යම්කිසි සෑහෙන නික්ලේශී අරමුණු වල උපාදාන කරවීමක්නේ අපි කළලා තියෙන්නේ. අන්නහරි බල කළා ඒ අරමුණ විමසීම පිණිස අපි එයාගෙන් වැඩක් ගත්තා. හරිද? ඊට පස්සේ එතන තියෙනවා යම්කිසි අපි වීරයයකින් කරපු එක්තරාන්දක ව්‍යායාමයක් එතන තියෙනවා. සංස්කරණයක් එතන තියෙනවා. එහෙමත් නැත්නම් අපි වීරය මූලික කරගෙන පවත්වපු සතියක් එතන තියෙනවා. හැබැයි මේක කරගෙන යනකොට මොකද වෙන්නේ? දැන් හිත තේරුම් ගන්නවා මෙතන මේ තියෙන අනිත්‍ය ලක්ෂණය. මෙතන තියෙන දුක් ලක්ෂණය. මෙතන තියෙන පෙළන ලක්ෂණය. මෙතන තියෙන අනාත්ම ලක්ෂණයක් වonna දැන් හිත තේරුම් ගන්නවා. හිත තේරුම් ගත්තාම මොකද වෙන්නේ? හිත දැන් මේක ටික ටික අතහරිනවා. ඉතින් එතකොට මම දැන් මහත්තයා මට උත්තර දෙන්න. එතකොට මේක මේ අල්ලගෙන හිටිය මට්ටමද වඩා සම්මාදිට්ඨියකට කිට්ටු මේ අතහැරිච්ච මට්ටමද වඩා සම්මාදිට්ඨියකට කිට්ටු
අතරිච්ච
මට්ටමම තමයි
සුදුසු.
හරි. මම පස්සා ගන්න නම් ඕඩ ඉන්න ඕඩ ඉන්න. දැන් එතකොට දැන් මහත්ය පිළිගන්න අතරිච්ච මට්ටම තමයි සම්මාදිට්ඨිය කෙට්ටු. හිතන්න. දැන් ඔය ප්‍රතිපදාව දැන් කෙනෙක් තව තව දියුණු කරගෙන යනවා. එතකොට අර අපි උවමනාවෙන් මම නිකන් වචනයක් පාවිච්චි කරන අමෝරාවෙන් පවත්වපු සතියද වඩා සම්මාදිට්ඨියට කෙට්ටු. දැන් මේ සාමාන්‍යයෙන් નિરાයාසයෙන් තියෙන සතියද සම්මාදිට්ඨියට කෙට්ටු.
નિરાයාසයෙන් තියෙනක කෙට්ටු. දැන් අර වගේ බලෙන් කරන්න ගියොතින් ඒක මහා දුකක් විදියට
අන්න හරි. තේරෙනවා. තේරෙනවා. අන්න ඒක තමයි කියන්නේ. එහෙමනම් අපේ ටික ටික ඉස්සරහට යන්න මේ අපි මේ අමෝරාවෙන් පවත්වපු සතිය નિરાයාස සතියක් බවට පත් වෙන්න අත්‍යවශ්‍යයි. ඊට පස්සේ නිකන් හුදෙක් නිකන් පවතින සතියක් නිකන් ඒක සතිය කියලාට වඩා නිකන් හුදෙක් දැනුවත් බවක් බවට ඒක ක්‍රමානුකූලව වර්ධනය වෙන්න අවශ්‍යයි. ඒකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ අර අපි කතා කළේ බොජ්ජංග ධර්ම ගැන කතා කරද්දී ඒ බොජ්ජංග ධර්ම දියුණු කරන මට්ටම් දෙකක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරනවා. මුලදී අර විදිහට ඒ අරමුණට හිත නංවමින් ඒවත් දැන විමසා බලමින් ඒ පවත්වන එක මට්ටමක් තියෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ මොකද්ද? සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමී. දැන් මේ සතිය දිනු කරන්නේ අර විදිහ මට්ටමකින් නෙමෙයි. දැන් යන්නේ නිකන් බොහොම සාමකාමී ගතියකින්, සැහැල්ලු ගතියකින්, අතහැරිච්ච මනසකින්, නිරෝධයක් ඇසුරු කරමින්, කිසිවක් උපාදාන කරගන්නේ නැතිව, කිසිවක් තුල බැසගන්නේ නැතිව, කිසිම අරමුණක් මත පිහිටන්නේ නැතිව තමයි එහෙමනම් මේ මට්ටම දුවන්නේ. ඉතින් මේ මට්ටමේදී ඒ තියෙන සරලත්වය නිසාම අපි ආයෙත් ගිහිලා අන්න අරක අල්ලන්න යනවා. ආයෙත් ගිහිලා ආයෙ වරකන අනිත්‍ය ස්වභාවය බලන්න ඕනද කියලා හිතනවා, උදේවය බලන්න ඕනද කියලා හිතනවා, පටිසම්පාදේ බලන්න ඕනද කියලා හිතනවා, රටේ දේවල් හිතනවා. මොකද මෙතෙක් අර ආපු ගමන අපිට සමානලට උන අමතක වෙනවා. මේ මෙතෙක් අපි වඩපු මාර්ගය හරහා තමයි දැන් මේ මෙච්චර දුරට හිත සාමකාමී වෙලා තියෙන්නේ. හිතේ අර નિરાයාස සතියක් ගොඩනැගිලා තියෙන්නේ. හිතට බොහොම මතු පිටත් කිසිවක් උපාදාන නොකර කිසිවක් අල්ලන්නේ නැතිව ඉන්න පුළුවන් ශක්තිය ගොඩනැගිලා තියෙන්නේ අපි වඩපු ප්‍රතිපදාවක් හරහා. එහෙමනම් අපි ඒකේ ආපස්සට යන්න අවශ්‍ය නැහැ. යන්න තියෙන්නේ මේ පැත්තටම තමයි. දැන් මේ පැත්තට එන්න සරල බවක්මයි තියෙන්නේ හැබැයි.
ඔව් එතකොට ගමනක් දැන් ඔය ස්වභාවය දිගටම පවත්වන වනම් ඉතින් එතකොට ඔව් දැන් තේරෙනවා. ප්‍රස්තාවල් කරන එක. අපි දවස පුරාවට යම් කිසි කාලක තානකට අනුව තෝරාගත්තේ වෙන කොටසක් කළ යුතුයි වගේ දෙයක්
තියෙනවා. නෑ ඒ කියන්නේ අපි එතෙන්දෙත් ඇත්තටම පොඩ පොඩකින් අපි උත්සාහන්ත වෙන්න ඕනේ. කොහොමද මේ රස්සාවට යද්දි රස්සාව කරද්දි හිතේ ආතතියක් ගොඩනැගෙන්නේ නැතිව මේ කටයුත්ත මට කරන්න බැරිද? අනිත්‍යයත් එක්ක කතා කරද්දි අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරද්දි මගේ හිතේ ගොඩනැගෙන විවිධාකාර සංඥා විවිධාකාර ආකල්ප ඒවා නිතරම ඇත්තයි කියලා අරගෙන ඒකත් එක්ක ගැටි ගැටි ඒ අය ගැන ඇති කරගන්න විවිධ ආකල්පයන් නිසා හිතේ යම්කිසි නොරුස්නා ගති පහළ කර ගනිමින් මේක කරන්නේ නැතුව මට බැරිද ඊට වඩා ටිකක් හොඳට මේක කරන්න? නැත්නම් හොඳට කියලා කියන්නේ මේ බඳු අකුසල පැත්තක් වර්ධනය නොවන අන්දමින් මේක කරන්න බැරිද කියලා. එවනම් අපි ප්‍රායෝගිකව අර දහම මේ තැන්වලට යොදන්න උත්සාහන්ත විය යුතුයි. ඒ නිසා ඇත්තටම මේ දහම ප්‍රගුණ කරද්දී ඒ වගේ පොඩ්ඩක් කරදරකාරී නැත්නම් කලබලකාරී ඒ වගේ හිත ගැටෙන තැන් කොල්ල පොඩ්ඩක් හිත යොද යොදා තමයි මේක හදන්න වෙන්නේ. කොහෙද මෙයා තාම ගැටෙන්නේ? කොහෙද මෙයා තාම ඇලෙන්නේ? කොහෙද තාමත් විවිධාකාර අපි හිතින් හදාගත්ත ලෝකවල අතරමං වෙන්නේ? නැත්තම් යම් යම් පුජ්‍යලියෝ එක්ක ඉඳද්දි කොයි තැන්වලද මගේ හිතේ තාමත් නුරුස්නාගති පහළ වෙන්නේ? ඉතින් මේවා ඉතින් අපි ප්‍රායෝගිකවම හඳුනගන්න ඕනේනේ. ඉතින් ඒ නිසා මේ අපි කොහොමත් ඉස්සරහට යනකොට ඔය වගේ හැලහැප්පීම් හරහාම තමයි මේක තව තව මේ සියුම් වෙලා ඉන්නේ.
බොහොම
ගැහෙන්නේ නේ. හොඳයි. දරුවන් සල්ලයි.
ඊළඟ පැනේ චින්තා හිටියා චිමහත් මෙලි දෙපත් කරන්න පුළුවන්.
දරුවන් සල්ලයි සමහරවිටයි.
ඔව්.
පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක ඉස්සෙල්ලා ඔබට අවසර දෙනවා නම් දැන් ඔය මේ කට්ටිය කතා කරපු මේ භූමි ප්‍රශ්නෙට පොඩි උත්තරයක්
මේ ඉන්සෙක් කියලා එකක් නෙවෙයි නේද?
අනේ නෑ
හරි හරි.
ඇත්තටම මේ කියුකම්බ පොතු දාන්න පුළුවන් කුම්භ යන්නේ අර පාරක වගේනේ. කුම්භ යන පාරට කියුකම්බ පොතු දාන්න පුළුවන්. උන් මැරෙන්නේ නෑ එකට. එහෙම නැත්තම් මේ කියුකම්බ වතුරට දාන ඒ වතුර ස්ප්‍රේ බොට්ල් එකක දාලා ස්ප්‍රේ කරන්න පුළුවන් යන පාරට. අනිත් එක තමයි ඉතින් බේබි පවුඩර් දාන්න පුළුවන්. හැබැයි ඒක පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් Taman ඉස්සල වැටෙන්න පුළුවන්නේ. වැටෙන්නේ නැත්නම් කියන්නේ අයිනකට දැම්මොත් විතරක් අර Tamanට බැහැ Taman වැටෙන්නේ නැති දැනකට දැම්මොත් එහෙම ප්‍රශ්නයක් නැති වෙයි. නැත්තම් මං හිතනවා ඒකෙන් මැරෙන්නේ නැහැ කියලා. මං දන්නේ නැහැ ඒක අර කුම්භි සුදු සත්තු නිසා ඒක තියෙන බෝරික් පවුඩර් අරන් ගිහිල්ලා ඒකනම් මේ කුම්භි බුල්ලට ගියාම එහෙම එකක් වෙනවද කියලා ඒක පේන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ කියලා. හැබැයි එන එක වළකිනවා මැරෙනවා කියලා පේන්නේ නැහැ. හැබැයි ඒ කියුකම්බ කියනනම් මැරෙන විදියක් නැහැ කියලා හිතනවා.
හොඳයි.
ප්‍රශ්නෙත් වගේ ඇත්තටම මට දැන් මේක අත්දැකීමකින් මම තේරෙන්නේ දැන් අපි භාවනාව පටන් ගන්න ඉස්සෙල් ස්වාමීන් වහන්සේ ටිකක් දැන් ඔය අමුතක වෙන ගැටි වැඩි මට නිකන් අමුතක වෙන ගැටි ටිකක් වැඩි ඉපා. ඊට පස්සේ භාවනාව වැඩිගෙන එනකොට ඒක ගොඩක් කියන්නේ අමතක වෙන එක අඩු වුණා කියන්නේ ඉම්ප්‍රූව් වුණා. ඊට පස්සේ දැන් මට තේරෙනවා ආයෙත් අර බැක් ටු ස්ක්වෙයාර් වගේ ආයෙ දැන් අමතක වෙන එක ආයෙ මතුවලා තියෙනවා වගේ එක. ඉතින් මට දැන් තේරෙන විදිහට මට හිතෙනවා උපාදාන අඩු වෙනකොට ඒක නිකන් අර මෙමරි එක ගැන අඩු වෙනවා වගේ එකක් තියෙනවා. එතකොට අමතක වෙන එක දැන් ටිකක් ආයෙ මතුවෙන ගතියක් තියෙනවා. ඒක මම අවහතෙන් අහන්නේ එහෙමද ඒක තේරුම් ගන්න ඇයි මෙහෙම වෙන්නේ
කියලා. ඔව් මමත් හිතන්නේ ඒ විදිහම තමයි. ඒ කියන්නේ දැන් ඇත්තටම අපිට භාවනාවක් වඩන්න කලින් අපේ හිතේ අමතක වීම තිබුණේ අසතිමත් බව නිසා. අපි දේවල් වලට අවධානය යොමු කරන්නේ නැහැ. අපි නිකන් ඔහේ මතු පිට ඉන්නවා. වැඩක් කරද්දිත් ඒ වැඩේට නෙමෙයි අවධානය යොමු කරන්නේ වෙන වෙන දේවල්. එතකොට ඉතින් අර අවශ්‍ය දේ මතක හිටියේ නැහැ. හැබැයි දැන් භාවනාව දියුණු කරද්දි ඒක මගහැරිලා අපි අපිට උමනා දේට අවධානය යොමු කරනවා. එතකොට ඒ උමනා දේ හිතට මතකයට යනවා. දැන් හැබැයි භාවනාව තව තව වැඩෙන්න දැන් හිත දේවල් එච්චර අල්ලන්නේ නැහැ. අපි අද අර කතා කළා වගේ ඒ තරම් උපාදාන කරන්නේ නැහැ. දැන් හිත ටිකක් විවේකයෙන් ඉන්න බහුල බවක් තියෙන. ඉතින් එතකොට හිත හිත ලව්වා මතක තබා ගන්න නම් පොඩ්ඩක් එයාට කියලා දෙන්න වෙනවා නැත්නම් කියලා දෙන්නවා කියනකට වඩා මේ එයාගෙන් ඒ වැඩේ ගන්න වෙනවා. ඒතරද අපි පොතක් බලමු. අපි අපි දන්නවනම් මේ පොත මම අනිවාර්යෙන් හොඳට හැදෑරිය යුතුයි. මේකේ අහවල් කාරණා මම මතක තබා ගත යුතුයි කියලා ඒක එයාට කිව්වොත් එයා බලාවි. ඒක තේරුම් ගනීවි. ඒක මතක තියාවි. නමුත් අපි ඒකත් නිකන් ඔහේ ලාවට නම් යන්නේ එයා ඔළුවට දාගන්නේ නැහැ. මතක හිටින්නේ නැහැ. මොකද හිතේ දැන් අර බරපතලන්දමෙන් උපාදානයක් නොවන නිසා අර කිව්ව වගේ හිතේ ගබඩා වෙන එක අඩු වෙලා තියෙනවා. මතකය දැන් එයාට වැටෙන්නේ නිකන් බරක් වගේ. ඒ නිසා මේ වෙනුවට හිතේ විවේකයට, හිතේ නිදහස් බවට, සංඥාවල අඩු බවට දැන් හිතේ කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒක වැරද්දක් නෑ හැබැයි. හරි.
දැන් ඔය මම මම හිතනවා තියෙනවා අරකන කියන විදිහට මනෝ සංස්කාරකයක් කියලා මම හිතනවා. ඉතින් ඔක්කේ යන මට එක ප්‍රශ්නයක් ආවා නිකන් විතක්ක ධර්ම විතක්කත් වගේ ඇවිල්ලා ඒක නිකන් නවතින්නේ එනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා දැන් භාවනාවට බාධා වෙනවා ඔකෙම හිතියොත් කියලා. ඒකට මට තේරුණේ දැන් මම උත්සාහ කරලා ඒක නවතින්නේ නැහැ. මට ඉතින් වැටුණා මේ අනාත්මය නිසානේ ඒක එනවා. ඒක මට කන්ට්‍රෝල් කරගන්න බැහැ. නවත්ත ගන්න බැහැ. ඊට පස්සේ ඔබ වහන්සේත් අර කටුකුදු සංඝාන්තිගේ දේශනා අහන්න කිව්වම මම ඒකටම යොමු වෙලා හිටියා. ඊට පස්සේ ඒ වෙනකොට මම අර විතර්ක වලටම වෙහෙසට පත් වෙලා හිටියේ. හැබැයි මට අර ගොඩක් උත්තර හම්බුණා අර දේශනා ටික අහනකොට එනමුදා විහිසත පස්තලා හිටියේ කියන මට තේරෙනවා අර විරාගයක තාව වගේ. ඊට පස්සේ ඒක නැත් මට තේරුණේ විදිහට එතකොට ඒක සංස්කාර වෙන එක නතර වෙලා ගියා. ඒ සංස්කාරය නැකුණා වගේ එකක් මට තේරුණා. මම නිකන් අහගන්න ඕන විශ්වාසවන්ත මට දැන්ට වැටහෙන විදිහට එහෙම දැන් විතක්ක වුණා සංස්කාර වුණා එන්නilla අපිට බාධා කරොත් එකනිකන් අර ප්‍රපංච වෙලා වෙලා විශ්සත පස් වෙලා අන්තිමට අපි විරාගයට ගිහිල්ලා ඒ සංස්කාර ගෙවිලා යන එකක් වගේ එකක් මට තේරුණා. එහෙම තේරුම් ගන්න එක හරිද කියන එක තමයි.
එක එක මට්ටම් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපිම ඉතින් කට්ට කාලා මේක හරහා ගිහිල්ලා මෙයාටම ඔහෙ තරන්දි තරන්දි ඉන්න දීලා අපිම එහෙසටපත් වෙලා අපිම ඒකේ තියෙන ආදීනව තේරුම් අරගෙන ඊටපස්සේ අත්හැරලා දාලා ඉතින් එහෙම තේරුම් අරගෙන අත්හැරලා දැම්මට පස්සේ ආයෙත් යන්නේ නැහැ නේද ඕකෙන් වෙහෙසෙන්න?
නෑ.
ඔව්. දැන් දන්නවා ඉතින් මෙච්චරක් මෙහෙම ගියා මේ හරහා පුදුම වෙහෙසකටපත් වුණා මෙච්චර පීඩාවකටපත් වුණා කියලා තමන්ට අත්දැකීම් තියෙන හින්දා දැන් එච්චර දුර යන්නේ නැහැ. දැන් ඊටපස්සේ ධර්ම විතර්කයක් වුණත් අච්චර දුර ගෙනියන්නේ නැතිව පොඩ්ඩක් ඉතින් ළඟ වොන්නම් විමසලා බැලීමක් කරා. ඊට පස්සේ තමන්ගේ පාලනේ යටතේ මේක ගෙනහිල්ලා ඔඩු දුවන මට්ටමකට තමන් ඒකේ මේ තනිකර වහලෙක් වෙන මට්ටමට එන්නේ නැහැ. ඒ වෙනුවට මගින්ම නවත්තලා දානවා. ඔච්චර දුර ගියොත් නම් මේ හරි අමාරියම හරි හිතට වෙහෙසයි කියලා ඒ වෙනුවට හිත නතර කරගන්නවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. ඕකේ තියෙනවා මේ ද්වේධා විතක්ක සූත්‍රයේ එහෙම විතක්ක වසීතා කියලා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කියන්නේ අවශ්‍ය නම් හිතන්න පුළුවන් අනවශ්‍ය නම් නතර කරන්න පුළුවන්. ඒතර මේ විතර්ක කිරීමේ එක්තරා අන්දමක වශීතාවයක්. සම්පූර්ණයෙන්ම මේ විතර්ක නොකර හිත සදාකාලිකව එකම සිතුවිල්ලක් පහළ නොකරගෙන ඉන්නවා කියන එකක් නෙමෙයි. අවශ්‍ය නම් මේ හිතේ ඒ තියෙන කුසලතාවයක් වශයෙන් මේ ඒකේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. මේක වැරද්දක් නෑ. හැබැයි Tamanට උවමනා වෙච්ච ගමන් නතර කරන්න පුළුවන් වෙන්න ඕනේ. උමනා වෙච්ච ගමන් ආ දැන් වැඩේ ඉවරයි දැන් කතා කරන්න බෑ දැන් ආ නිශ්ශබ්ද වෙන්න. දැන් එහෙමනම් හිත නිශ්ශබ්දයි. ඉතින් ඔන්නේ වගේ මට්ටමකට අපිට අපේ හිත හදා ගන්න පුළුවන් නම් අන්න ඒ බඳු මට්ටමක් තමයි බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙන්නේ.
එතකොට දැන් මම දැන් උත්සාහ කරාට දැන් මේ දවස්වල උත්සාහ කරාට විකල්පේ නවතින් නැති එකක් තිබ්බා. එතකොට මට ඉතන වැටහුනේ ඒක වෙන්නේ අනාත්මයෙන් නිසා.
ආ එහෙම කමක් නැහැ ඉතින් එහෙම මාකරේ ඔව් එහෙම හිතන්න පුළුවන්. හැබැයි ඉතින් ඒත් ඉතින් මේ ඒ විතර්කේ බල සම්පන්න ගතිය තමයි එතන තියෙන්නේ. විතර්කේ බල සම්පන්න නිසා අපි
යට කරගන්න බැරි වුණා
මට. ඔව් ඒක තමයි. ඒ විතර්කේ විසින් අපි යට කළා.
එහෙමයි.
ඉතින් අපි ඒකට යම්සි වටිනකමක් දීලා තියෙනවා. අපි නිකන් යට ගිහිල්ලා තියෙනවා මට කරන්න දෙයක් නැහැ මෙයා අනාත්මයි කියලා නිකන් මම එතෙන්දී නිකන් පහලට දාගෙන තියෙනවා මාව. ඉතින් එයා ඇවිල්ලා මාව යට කරගන්නවා. ඒ වෙනුවට අපි අපේ සතිය දියුණු කරගත්තාම හිතේ තියෙන ඒ විතර්ක නොකිරීමේ ශක්තිය, ඒක ඒ සංසිඳීමේ මට්ටම, ප්‍රපංච සංසිඳීමේ මට්ටම දියුණු කරගත්තාම, ඒතර අපේ ඒ යම්කිසි පාලිත මට්ටමක් යටතේ තමයි ඒ විතර්ක පහළ වෙන්නේ. දන්නවා මේ විතර්කයක් පහළ වෙන්නේ කියලා. දන්නවා මෙයා දැන් දිගට යන්න හදනවා කියලා. ඒතර අපේ පාලිත මට්ටමේ. ඒතර අපි ඉන්නේ උඩ කියලා කියන්නේ මේ මාන්න එක කියන එක නෙමෙයි. අපි ඉන්නේ හදාගත්ත සතිමත් මේ පදනමක් මත. ඒතර ඒ පදනම දෙදරවන්න අර විතර්ක වලට දැන් හැකියාවක් නැහැ. එතකොට ඒ පාලිත මට්ටමේ තමයි මේ විතර්ක ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒක ෂේ වෙලා ගියාට පස්සේ ආයෙත් ඔන්න අපේ හිත නිශ්ශබ්දයි. ආයෙත් ඔන්න හිත නතර වෙලා.
එතකොට සාමාන්‍යයෙන් උත්තරදී අනාත්මය කියන එක මම තේරුම් ගන්න කිව්ව වැරදිද කියන්නේ මේ මොහොන්ස් කිව්වා වගේ විතක්කේ බලවත් බව නම් තිබ්බ තමයි. එතකොට දැන් මට දැනුනේ
එහෙම වෙන්නේ ඒ විතක්ක පහළ වෙන්නේ අනාත්මයි. නෑ, එතකොට මෙහෙමයි. දැන් ඔකේ එක්තරා මට්ටම් කීපයක් තියෙනවා. දැන් ඔක හරි ලස්සනට මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම විස්තර වෙනවා. ඒ කියන්නේ අනාත්ම මට්ටම එන්නේ මුල් අධියරේ. හේතුඵල ධමයක් වශයෙන් ඒක ක්‍රියාත්මක වෙනවා. හිතන්න ඇහැට රූපයක් පෙනුනහම ඇසේ චක්කු විඥානය පහළ වෙනවා කියන එක, ඒ දැනීම පහළ වෙනවා කියන එක අපිටත් සිද්ධ වෙනවා, බුදුහාමුදුරන්ටත් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ මට්ටම හරහා ස්පර්ශය ගොඩනගෙනවා කියන එක ඒක කාටත් සිද්ධ වෙනවා. හැබැයි ඊට පස්සේ ඔන්න පස්සපච්චය වේදනාව පහළ වෙනවා කියන එක අපිටත් සිද්ධ වෙනවා, බුදුහාමුදුරන්ට සිද්ධ වෙනවා. ඉන් එහා මට්ටම යං වේදේති තං සංජානාති. දැන් ඔන්න අපි වැඩේට පටන් ගත්තා, වැඩේට අත තිබ්බා. දැන් ඔන්න මෙතන තියෙන්නේ දැන් ඔන්න කෙනෙක් පුජ්‍යලයක් මේ යම්කෙසි මේ හඳුන පහළ වෙච්ච වේදනාව එයා දැන් හඳුන ගන්න. ඒ හඳුනාගත්තට පස්සේ ඒ මත තමයි විතර්කය කරන්නේ. එතකොට දැන් මෙතන යම්කිසි සහභාගීත්වය සිද්ධ වෙනවා. මේක දැන් අපි කරන මට්ටමකටපත් වෙනවා. මේකට අපි වටිනකමක් දුන්නා වැඩි නම් මෙතන අපි දැන් අත දැම්ම වැඩි නම් මෙතන අපි වැඩියෙන් සංස්කරණ කළොත් මේක ප්‍රපංචයක් දක්වා වර්ධනය වෙනවා. ඉතින් එතකොට අනාත්ම මට්ටමක් තියෙන්නේ අර මුල් අධියර කීපේ තමයි අනාත්ම මට්ටමක් තියෙන්නේ. ඊට පස්සේ කොටසදී ඇත්තරම අපේ මේ අපේ සහභාගීත්වයේ යටදී තමයි ඊට පස්සේ කොටස දෙද්ද වෙන්නේ.
ඒකට
තමයි. ඒ අද මම වටිනාකම දීපු
නිසා
තමයි මේක වුනේ. වුනේ. අන්න හරි.
ඔව්. ඊළඟ පැණය අරුණ මාණිකගේ මහසාරි පිළිපස් කරන්න පුළුවන්.
පෙරවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
දැන් අද ගොඩක් සාකච්ඡා වෙච්ච කාරණයක් තමයි සම්මා දිට්ඨියත් සමගම ඇතිවෙච්ච සංස්කම්බල දැනිච්ච දෙයක් තමයි සතුන් නොමැරීම කියන එක. ඉතින් එක දවසකට ඉස්සෙල්ලා ගිය සතුන් හරි ඉස්සෙල්ලා හරි සතුන් මම කියපු දෙයක් තමයි මම මදුරුවන් බැරිම අවුරුදු 10ක් විතර පළකගෙන හිටියා. ඒකේ පරිණාමය මෙතන සඳහන් කළොත් මේ සිදුවීම් තෙමේ මට හිතෙනවා මේ අද ඇතිවෙච්ච දේවල් වලට ගොඩක් සම්බන්ධ කරන්න පුළුවන් කියලා. දැන් ඒක මුලදී පටන් ගත්තේ සතුන් නොමැරීම කියන සීල ප්‍රතිපදාව අනුව. නමුත් එක කාලයක් යනකොට පේන්න පටන් ගත්තා අර මදුරුවේ කියන රූපය. ඒක කියන්නේ රූප කලාපේ හරි මොකක් හරි සත්‍යය ඇඟට වහන කොටම හිතේ ඇති වෙන ද්වේෂය, හිතේ ඇති වෙන බය, ඒ අනුව ක්‍රියාකාරීත්වය මගේ හිත වැඩ කරන හැටි ඒවා ටික ටික ඊළඟට පේන්න පටන් ගත්තා. ඊට ඉදිරියට ගියාට පස්සේ පෙනෙන්න පටන් ගත්ත තව කාලයක් තිස්සේ යනකොට සත්‍යය දියුණු වෙනකොට සතා වහනකොටම සතේ එනකොටම තේරෙනවා. හැබැයි මමත්වය අඩු වෙමින් ඒක තේරුම් ගන්න. ඒකෙන් ගැටීම කියන එක එන්නෙන් අඩු වෙනවා, බය කියන එකත් එන්නෙන් අඩු වෙනවා. නමුත් මම කිව්වොත් විස්තරේ මම කොලම් පිටිනවා. ඒ මොකද මෙතන සත්‍යයක් ඉන්නවා නම් ඒ සත්‍යය වාර්තා කර ගන්න ගොඩක් හැදින් නැති වෙන්න. ඒ වගේම තේරෙන මේ දරුවන් ගොඩාක් ඉවර වෙනවා විපස්සනාවක් පැත්තට. අපේ සංඥාවල් කියනවා දැන් ඩෙන්ගු කියනවා අරවා මේවා කියනවා ඒ වගේ අපි බේරෙන්න ඕනේ ඒක ඇත්ත. නමුත් ඒ අනුව සිත් ක්‍රියා කරන හැටි ඉන්නෙන්න තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ තේරුම එක්ක අර අද දවසේම ඩිස්කෂන් එකේ තවත් කතාවෙන්න දෙයක් තමයි ආස්පස් පැතිරී තියෙන අනායාසයෙන් තියෙන සතුට. උදාහරණයකට කිව්වොත් ඒ සතිය බරක් නැහැ. ඒ කියන්නේ දැන් යම්කිසි සාමාන්‍ය ජීවිතයෙන් තේරුම් ගන්න පුළුවන් උදාහරණයකට කිව්වොත් හරියට මම ඉන්දියන් එක බර කරලා කියන්නම්. ඉස්සෙල්ලාම අපි කෝප්පයකට අපි පුරුදු වෙලා තියෙන සීනි හැරිදස් දාලා කොන්න නම් සීනි හැටි එකහමාරක් දාලා කවුරු හරි දෙනකොට කෝප්පේ 10ට කිට්ටු කරනකොටම තේරෙනවා මේක සීනි ගතිය වැඩි කියලා. ඒ තරමට ඒක දිනු වෙනවා. තව ටිකක් දිනු වුණත් මේ කියන්නේ බාහ්‍ය සත්‍යයෙන් අපි තැනකට ඇතුල් වෙනකොට එතන තියෙන අපි ගන්න හුස්ම වල පිරිසිදු බව අපිරිසිදු බව තේරෙන්න පටන් ගන්නවා. එතකොට තවත් තේරිච්ච දෙයක් තමයි දැන් මේ මම බලන කෙනෙක් ඒ කියන්නේ සාකාය දිට්ඨියේ ඝන බහල බව වැඩි වෙන්න වැඩි වෙන්න අඩු වෙන්න අඩු වෙන්න තමයි අර හැකියාව වැඩි වෙන්නේ. එතකොට දැන් මම බලනවා කියලා නෙවෙයි මම පරිස්සම් වෙන්න කරනවා කියලා නෙවෙයි ඒක හාත්පස විතිරලා කියන අනායාස බවක් කියනවා. ඒ අනායාස බව තුළ මේ සිද්ධ වෙන සංසිද්ධි එන්නෙන් වේගින් තේරෙන පටන් ගන්න. ඉතින් එතකොට අපි පටන් ගන්න සීලෙන් නම් සීලෙන් අපි නතර වෙන්න අවශ්‍ය නැහැ. මේක පිටකම අද කියපු විදිහට වර්ධනය වෙනවා. ඒකවත් තරණ.
හොඳයි හොඳයි. මේ කරන ඇත්ත ඒ කියන්නේ මනසු මහත්ය කියනවා වගේ ඒ ටික ටික තමයි ඉතින් එතකොට අර අපි තුල හිවිවතක් වර්ධනය වීම හරහා අපේ තුල ඒ සතුන් කෙරෙහි දක්වන ආකල්පය තව ටිකක් වර්ධනය වෙලා ඒ අය ගැන සානුකම්පික වෙලා ඒ පැත්ත ඉතින් දියුණු කරගෙන යන්න පුළුවන්. අනිත් පැත්තෙන් අර බන්දු ජීව මහත්යට කිව්වා වගේ අනායාස සතියක් කියලා කියන්නේ වර්ධනය වෙච්ච සතියක්. ඒක අපි හිතන්න නරකයි මේ දුර්වල සතියක් කියලා. මේක මේ ප්‍රතිපදාවක් හරහා තමයි මේ මට්ටමට එන්නේ. එහෙම නැතුව මේ පටන් ගනිද්දිම මට එන්න තියෙන්නේ මෙතෙන්ට කියලා අනායාස සතියක් කියනවා මනියම් ඕනවට පාවට සිහිය පාත්තල මේක කරන්න බෑ. එහෙම නෙමෙයි වමනාවෙන් සිහිය පිහිටවලා ප්‍රතිපදාවක් හරහා ගිහිල්ලා තමයි මේ අනායාස සතිය කියන එක කෙනෙක් හඳුනගන්නේ. ඉතින් බඳු ඒතර තියෙනවා එක්තරාන්දමකින් ප්‍රඥා පදනමක් මත පිහිටි ස්වභාවයක් තියෙනවා. ඒ ප්‍රඥා පදනමකින් ලැබෙන සෑහෙන ප්‍රතිබලය නිසා තමයි ඒ අනායාස සතියක් හිතේ පවතින්නේ. නැත්තම් හිත ගිහිලා නැවතත් මොනවා මොනවා හරි උපාදාන කරනවා. දැන් අනායාස මට්ටමක හිත තිබුණත් හිතටම වමනාවක් නැහැ ගිහිලා උපාදාන කරන්න. ඉතින් එතකොට තේරෙනවා මෙතන හිතේ යම්කිසි ඒ සතියට අමතරව යම්කිසි නුවණක් තියුන වෙලා තියෙනවා කියන කාරණාව. ඒ නිසා හොඳයි මේ මමත් එකඟ වෙනවා මනුදුන් මහත්මයා කියපු කාරණාවත් එක්ක.
ළඟ පැනේ ඉදපත් කරන්න
පුළුවන්
ආරිත තෙරුවන් තරයි සාන්නංශ මට පොඩි ප්‍රශ්නයක් මේ ඔබන් සඳහන් කරපල්ති අද දේශනාවේදී මේ මිත්‍යා දිශ්චය නැති කරගන්න සාන්නංශ කොහොමත් අපි ආයාස කරන තරමතම අපේ මිත්‍යා දිශ්චය තවදුරටත් වැඩිම කිලමටන ස්වන සේවකයම අපි කුසල කර්මයක් කරනකොටනත් ඒ කියන්නේ දානක් දෙන වෙලාවටත් මලක් පූජා කරන වෙලාවටත් එහෙම වෙලාවටත් අපි මිත්‍යා කියන්නේ දෙක කරන්නේ මොකද එතන ඇත්තටම කරන කෙනෙක් ඉන්නවා කරන දෙයක් තියෙනවා වගේ හැඟීමකින් කරන එක සාර්ථකද එතකොට අපිට මිත්‍යාදිත්‍ය නැති කරගන්න නම් එහෙමනම් ඒකට හේතු සම්පාදනය කිරීම විතර නිර්සනකට කළ හැකි
නෑ නෑ ඔතෙන්ට නෑ ඔහොම ඔය පැත්තට ගියොත් අපි අන්තගාමී වෙනවා ඒකෙන්දී අපි මිත්‍යා දෘෂ්ටියේ සම්මාදිත්‍යයේ තියෙන ලෞකික සම්මාදිට්ඨිය නොසලකහම එතකොට අපි ඒක කතා කරන්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන විතරයි. ඒකයි අපි මුලින්ම පටන් ගන්න වෙන්නේ ලෞකික සම්මාදිට්ඨියෙන්. අපි මලක් පූජා කරනවා කියන එක යම්සි දානයක් දෙනවා කියන එක ලෞකික සම්මාදිට්ඨිය ඇතුලේ තමයි අපි ඒක ප්‍රයත්නක වෙන්නේ. එතන කෙනෙක් ඉන්න බව, පුජ්‍යලයක් ඉන්න බව, මමත්වයක් තියෙන බව ඇත්ත. ඒ නිසා තමයි එතෙන්දී බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරන්නේ සාසවා කියලා. එතන ආශ්‍රව සහිතයි. ඉතින් අපි අර එතන නතර නොවී තමයි ඊළඟට කොහමද අපි පිවිසෙන්නේ මේ අනාශ්‍රව සම්මාදිට්ඨියකට. අනාශ්‍ර වූ මට්ටමට අපි එන්න ඕනේ නේද කියලා අන්න එයා තව ටිකක් මේ සම්මාදිට්ඨියම දිනු කරන්න උත්සාහන්ත වෙනවා. එතකොට තමයි අන්න එයා ලෝකෝත්තර පැත්තකට පිවිසෙන්නේ. ඒ නිසා අපි කවුරු හරි කියනවා නම් මේ මලක් පූජා කරනකොට එතන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා කියලා ඒක වැරදි.
සානස එතකොට يعني එහෙම දැන් අපි මේ අද කතා කරු මිත්‍යා පිටින පිටරීමට අපි එමනම් කලෙත්තේ අපේ සත්‍ය වැඩි වීමෙන් ඒ අරමුණ අරමුණ විනිවිද දැකීමෙන් ඇති වෙන ඒ හේතු සම්පාදනය කිරීමෙන් නේද සානස එහෙමනම් අපිට මේ අපි කතා කරු මිත්‍යා දෘෂ්ටියෙන් එහෙම නැවෙන්නේ
නැති වෙනවා කියන්නේ. අනහරි. ඒක හරි. ඒක තමයි අපි මේ කතා කරපු දේවල් හරහා අපි තුල ක්‍රමානුකූලව ප්‍රඥාව දියුණු කර කර දියුණු කර කර එන්න ඕනේ. ඒ දියුණු කරගෙන එද්දී එනම් අපේ හිතේ උපාදාන දුරු වෙන්න ඕනේ. අරමුණු තුලට බැස ගැනීම අඩු වෙන්න ඕනේ. එහෙමනම් අන්න මිත්‍යා දෘෂ්ටියක් ගොඩනැගෙන්න පදනමක් නැහැ. මිත්‍යා දෘෂ්ටියක් ගොඩනැගෙන්න අවකාශයක් නැහැ. මොකද අපි ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්නේ. මිත්‍යා දෘෂ්ටියකට එහෙමනම් ඉඩක් නැහැ. හොඳයි. හොඳයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අදත් අපි පැයක් විතර ධර්ම දේශනාවක් සවන් දීලා ඊළඟට පැයක් වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. එහෙමනම් අද දවසේත් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලමන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සෙන් තුන් මන්දි තුන් වරං චාරිපුත්තාදි තේලානං අගතං පටිපාටියා සදා.